හොඳයි, අද දවසේත් ඉතින් කාට හරි යම්කිසි ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
ආයන් සංජීවත් එක්කදී මාක් කරති දෙනවා ඔබගේ ධර්ම ගැටලුව කෙටියෙන් ඉදිරිපත් කරන්න.
ඔව් කියන්න අපිට ඇහෙනවා.
ස්වාමීනාන්සම පරිසරය වල සම්බන්ධ වුණා මගේ ගැටලු ඉදිරිපත් කරා. මේ දැන් පස්මනම තමයි ස්වාමීනාන්සම දිගටම සිදු කරා. ලෝකේ සම්පන්න කරා තියර පාදකාපති සාධකව දිලිබව දෙනවා. පස්සේ දිගටම මම සම්පන්න සිදු කරාදී මට දැනුනේ අර පාද ඔසවද්දී, ඒ කියන්නේ පාද කියලා නෙමෙයි දැනෙන්නේ, ඒක අර එසවීමක් පමණයි දැනෙන්නේ. එසවීම වෙනකොට එක පොයින්ට් වල තැන් තැන් වලදී එහෙම එසවීම දැනිලා ඉවර වෙනවා. ඊපස් නැවත ගියාදී දැනෙනවා. එතකොට මට දැනෙනවා නිකටම එක කරගෙන යද්දී මට මේ දැනීම ඇති වෙන්නේ එසවද්දී පමණයි. තවදී පමණයි අනිත් හැම ස්වමයේ අවස්ථාවකදීම අවස්ථාවේදීම දැනීමක් දැනෙන්නේ නැහැ. අපිට දැනෙන්නේ අර පාදයේ ඔසවත් පාදයේ කියන්නේ ඉසවීම වෙන වෙලාවෙදී විපම. ඊපස්සේ ඒක දිගටම මේ විදිහට කරගෙන ගියා. දැන්දි දැනිලා ඉවර වෙනවා. ඒ දැනීම ඉවර වෙනවා. ඉවරයි. ආයි දැනීම යර සබද්දී දැනීම ඇති වෙලා ඉවර වෙනවා. කොහොම ඒ විදිහට දිගටම කරා. ඊපස් ඒ දැනීම කරගෙන යනකොට දැනීම නැති වෙලා ගියා. දැන් නැති වෙනවා කියන්නේ දැනීමක් නැහැ. කියන්නේ දැනීමට වඩ අපි සිහිය යොමු කරාම දැනීමක් නැහැ. නැති බවක් තමයි දරන්නේ. ඒක ස්වාමීන් වහන්සේ ගැටළු ඉදිරිපත් කරාම ඒකට ඒක පහුලීකත කරන්න කියලා මට මේ දැනුවත් කරා. ඊපස්සේ පරයන්ගේ සාමාන්‍ය මම සක්මන බලා විතර කරනවා නම් ඒ කාලපොදී තමයි පරයන්ක වාඩි වෙන්නේ. පරයන්ක වාඩි වුණාම ආය ගැන සිහි යොමු කරනකොට නිකන් ඉඳාගත්තද නැද්ද කියලා හැඟීම දැනෙන්නේ නැහැ. දැනීම නැති වෙලා මම ඉදිරිපත් කරේ මාත ඒක නිදිද නැත්නම් සිහියෙන්ද ඉන්නේ කියන එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මම ඒක වැඩි කරන්නේ සක්මනම සිදු කරනවා කියලා. ඊට පස්සේ සාමාන්‍යයෙන් සක්මනම දිගටම කරගෙන ඉන්නකොට අර එසවීම එසවාගෙන ඉන්නවා එන්නේ දෙනි ආම මත ටික වෙලාවක් යනකොට මම කියන්නේ ඒක මොකක්ද සත්‍ය වුණා වගේ දැනුනේ. මොකක්ම නැතුව වගේ දැනුණා. එතෙන්දී මට හිතුණා මට දැනුණා මේ දෙයක් තියෙනකොට තමයි තියෙන්නේ. අනිත් වෙලාවට ඒ කියන්නේ දැන් දැනීමක් තිබෙන වෙලාවට විතරයි පවතින්නේ. අනිත් වෙලාවට පැවතීමක් නැහැ කියන එක.
හොඳයි. අතරම දැන් හොඳයි. දැන් අතරම දැන් ওই මහත්තයා කියන එක බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම දැන් ඉදප්පච්චේතාව කියලා විස්තර කරන්නේ ඒක තමයි. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති. ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. මෙය ඇතිවිත මෙය වෙයි. මෙය ඇතිවීමත් සමග මෙය මෙයත් ඇති වෙයි. මෙය නැති කල්හි මෙය නොවේ. මෙය නැති වී යාමින් නැත්නම් මේ නිරුද්ධ වී යාමින් මෙයත් නිරුද්ධ වී යයි. ඉතින් ඔන්න ඔය විදිහට දේවල් අතර අන්තර් සම්බන්ධතා තියෙනවා. දෙයක් නිසා තව දෙයක් පහළ වෙනවා. ඒ දේ නැත්තම් අර දේ පහළ වෙන්න විදිහක් නැහැ. ඒ වගේමයි දෙයක් නැති කල්හි දෙයක් පහළ වෙන්නේ නැහැ. ඒතකොට දෙය නැති වී යාමෙන් අනිත් එකත් ඒකේ මත රඳා පවතින ඒක නිසා පහළ වෙච්ච දේත් නැති වෙලා යනවා. ඉතින් ඔන්න ඔය ඉදප්පච්චේතාව තමයි අපි ටික ටික තේරුම් ගන්න. ඉතින් ඇත්තටම ඔය දෘෂ්ටි කෝණයෙන් අපිට බලන්න පුළුවන් කිසිම වැරද්දක් නැහැ. ඒ කියන්නේ ඇත්තටම අපි ඉදප්පච්චේතාව කියන මේ හේතුඵල ධහම තමයි අවබෝධ කරගන්නේ. පටිච්චසමුප්පාදය තමයි අපි අවබෝධ කරගන්නේ බොහොම ගැඹුරින්. මෙතන මේ කෙනෙක් පුජ්‍යලයක් මමෙක් කරන දෙයක් නෙමෙයි. හේතුඵල ධහමක් ක්‍රියාත්මක වෙනවා. අපි දුමු අපේ පාදය ස්පර්ශ වෙනකොට අපිට දැනීමක් පහළ වෙනවා. ඉතින් පස්සපච්චා වේදනා. හැබැයි ස්පර්ශ වෙලා නැත්තම් ඉතින් මේ වේදනාව පහළ වෙන්න විදිහක් නැහැ. ඒතර මේ ස්පර්ශය කියන එක අනිවාර්ය සාධකයක් වෙනවා, හේතුවක් වෙනවා මේ වේදනාව ඇති වෙන්න. ඊට පස්සේ ස්පර්ශය නැති වෙනවත් එක්කම වේදනාව දුර වෙලා යනවා, නිරුද්ධ වෙලා යනවා. ඉතින් ඔන්න ඔය සම්බන්ධතාවය අපිට තේරෙනවා නම් මම මේ ගත්තේ ස්පර්ශය හා වේදනාව අතර තියෙන සම්බන්ධතාවය. දැන් මහත්යත් ටිකක් ඊට ආසන්න පැත්තෙන් තමයි අරගෙන තියෙන්නේ වේදනාවක දැනීමක පහළ වීම ගැන. ඉතින් ඒක සමානට අපිට හිතට දාලා හිතේ ස්වභාවය ගැන තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේක තව දියුණු කරන්න මහත්යා යන ක්‍රමය හොඳයි. අනිත් මේ හැබැයි පොඩි දෙයක් අර උගාක් හිතන්න යන්න එපා. හිත සංසුන්ව තියාගන්න. මේ දෙයට වෙන්න ඉඩ හරින්න. ඒ වගේමයි ටිකක් ඒ කියන්නේ දැන් ඇත්තටම අපි තුල විපස්සනා නුවණක් පහළ වෙනකොටත් ඒක යම් කෙසේ සිතුවිලි කීපයක් වශයෙන් තමයි පහළ වෙන්නේ. ඒක පාටම නිකන් යම් වැටහීමක් ඇති වෙනවා. ඒක වටිනවා. ඒක හොඳයි. හැබැයි අපි ඉතින් ඒක ඊළඟට පොත්වල තියෙන දේවල් ගැන ගලප ගලප අපේ අහගත දේවල් ගැන ගලප ගලප එහෙම්ම යන්න ගියොත් අර අපි කරගෙන ගිය බාධාව බාධා වෙන්න පුළුවන්. කරගෙන ගිය භාවනාව බාධා වෙන්න පුළුවන්. ඒ නිසා භාවනා කරද්දී මොකක්වත් අර මතක් කරන්න පොතේ වදීන පොතේ තියෙන එක ගලපන්න යනවා වෙනුවට හොඳට මේ தත්ත්වය අත්දැකීමින් හිතට ඒ නුවණ වඩා ගන්න අවස්ථාව සලස්සලා දෙන්න. කරගෙන යන භාවනාව හොඳට කරගෙන යන්න. හොඳයි. හොඳයි.
ඊළඟට ගැටලුව බන්දිෂිය මහතා ඉදිරිපත්
කරනවා.
තෙරුවන් සරණයි
මම ඉන්න තැන සහ නැති තැන දැනුවත්ව බෞලීකත කරගෙන යනවා. ඉතින් ඔය යන අතරතුරත් සමහරවිට ගොඩාක් වෙලාවට සිත මොකොත්ම කියන්නේ මම නැතුව ගොඩාක් කියන්නේ ඇවිදින කොටුණත් එහෙම සංගගෙන යනවා. එක අවස්ථාවක දැන් මම ඇවිදගෙන යනකොට පොළවේ තිබුණු චේත ස්වභාවයකට ඒ කියන්නේ බෑගිලා නිකන් තැති ගැනීමක් වගේ එහෙම එනවා. එතකොට මේ වගේ ස්වභාවයන් එතකොට ඒක ඉවලෙදි මම චතනට ඇනලක්ද ඒක දැනෙන්නේ නැත්නම් අර දැනීම නිසා පැතිගැන්ම ඒක ඇති වෙනවා කියලා කියන්නේ තවදුරටත් ඒක කොහොමද සම්මත? මොකද ඒක දැනුණා දැනුණු ගමින්ම ඒක එතනින්ම නැති වුණා. තවද ඒක ලොකු එතන සංකාර හැදීමක් මොනවත් දුන්නේ නැනික අර ඒක පැතිගැනීම ස්වභාවයකින් තමයි මතුවේ.
දැන් ඇත්තටම දැන් අපිට කියන්නේ එක දැන් මතු පිට මමෙක් හැදිලා නැති වුණාට සූක්ෂම වශයෙන් මේ අවිද්‍යා බීජය අපි ගාව තියෙන්න පුළුවන්. තියෙනවා. ඉතින් ඒ කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් දැන් අර කේමක සූත්‍රයේදී කේමක ස්වාමීන් වහන්සේ දේශනා කරනවා දැන් තමන් වහන්සේ හොඳ ආකාරවම දන්නවා මේ රූපස්කන්ධයේ කෙනෙක් නැහැ කියලා. ඒක මම උපාදාන කරන්නේ නැහැ කියලා උන්වහන්සේ කියනවා. අර ඔන්න වේදනාස්කන්ධේත් කෙනෙක් නැහැ, පුජ්‍යලයක් නැහැ, මමෙක් නැහැ කියලා උන්වහන්සේ දන්නවලු. සංඥාස්කන්ධේත් කෙනෙක් පුජ්‍යලයක් මමෙක් නැහැ කියලා උන්වහන්සේ දන්නවලු. සංස්කාරස්කන්ධේත් කෙනෙක් පුජ්‍යලයක් මමෙක් නැහැ කියලා උන්වහන්සේ දන්නවලු. විඥානස්කන්ධේත් පුජ්‍යලයක් කෙනෙක් මමෙක් නැහැ කියලා උන්වහන්සේ දන්නවලු. මේක මේ දන්නවා කියන්නේ අපි මේ පොතකින් බල්ලා නෙමෙයි. උන්වහන්සේක ප්‍රත්‍යක්ෂක් වශයෙන්ම හොඳට අවබෝධ කරගෙන ඉන්නේ දැන් අනාගාමී තත්ත්වයට පත් වෙලා ඉන්නේ. දැන් මේ කේමක ස්වාමීන් වහන්සේ දහන් කරනවා. හැබැයි උන්වහන්සේ බොහෝම අවංකව නිහතමානීව කියනවා ඒත් මාගාව මෙතන කෙනෙක් ඉන්නවා මමෙක් ඉන්නවා කියලා හැඟීමක් තියෙනවා කියලා. ඒ කියන්නේ ඇත්තම මේ කෙනෙක් පුජ්‍යලයක් මමෙක් කියන සත්‍යය පිළිබඳ ඒ හැඟීම හරිම සූක්ෂමයි. ඒක ගැඹුරට යනකොට එන්නේ ඇත්තම අර අස්මිමානය කියන මට්ටමකට. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා නිකන් අපි මුළු ලෝකෙම අත්දකින්න එක්තරා අන්දමක නිකන් කෝණයක් ගහගත්තා වගේ අපි නිකන් මෙතන ඉන්නව කෙනෙක් මෙතනට සාපේක්ෂව තමයි මේ ඔක්කොම දන්නේ දැනෙන්නේ හිතෙන්නේ ඔහොම කියලා නිකන් අපි අර මෙතන ගහගන්නවා කෝණයක්. තියන්නේ කෝණ්‍ය අස්මිමානයේ වශයෙන් ඔය අතිපූජ්‍ය කටුකුරුන්ගේ ඥානানন্দ සාමණේර වහන්සේ එහෙම ওই වචනේ පාවිච්චි කරනවා. මේක නිකන් හරියට නිකන් කෝණයක් ගැහුවා වගේ. අපි මැනීම් ඔක්කොම කරන්නේ මේ කෝණ්‍යට සාපේක්ෂව. දැන් අපි හිතමු අපිට ඉඩමක් පනින්න තියෙනවා. ඉතින් එතකොට අර තියරෝ ලයිට් එක අරන් ගිහිල්ලා ඒ මිනින්දෝරු මහත්තයා ඉතින් යම්සේ තැනක කෝණයක් ගහලා ඉතින් එතනට සාපේක්ෂව තමයි මුළු ඔක්කොම මිනුම් ටික කරන්නේ. අන්න ඒ වගේ අපිත් මෙතන ඉන්නවා මම මට සාපේක්ෂව තමයි සියල්ල මනින්. ඉතින් මේක මේ කල්පගණන් තිස්සේ කරපු මැනීමක්. කල්පගණන් තිස්සේ අපි මේ මම කේන්ද්‍ර කරගෙන අපි හිතලා තියෙනවා. ඉතින් එතකොට මේ අපි මේ කරපු ඒ සම්පූර්ණ සිතුවිලි දිගහැරුම ඒ සියලු මැනීම් පද්ධතිය ඒක පාට අවසන් වෙන එකක් නැහැ. ඉතින් ඒක තමයි සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ ඔය මානය කියන ක්ලේශය උද්ධම් භාගයේ සංයෝජනයක් වශයෙන් පෙන්වනවා. අස්මිමානය මානය මේ සියල්ල උද්ධම් භාගයේ සංයෝජන වශයෙන් තමයි පෙන්වන්නේ. ඒක අනාගාමී වුණත් තියෙනවා. ඒක අයින් වෙන්න නම් රහත් වෙන්න ඕනේ කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒ නිසා අපි ගාව ඔය අස්මිමානය ඉතින් හොඳටම අටුවම් බැහැලා තියෙන්නේ. අපි ඕන තරම් තාම මැනුම් කරනවා. මිනුම් කරනවා. අපි අපිත් එක්ක තව කෙනෙක්ව සංසන්දනය කරනවා. ඉතින් ඒ නිසා අපි යම් පමණක දුකකුත් විඳිනවා. ඉතින් ඒව තමයි අපි පොඩ පොඩ තේරුම් ගන්නෙ. කොහොමද අපි මේ තාමත් සංසන්දනය කරන්නේ? කොහොමද අපි තාමත් තවත් කෙනෙක් එක්ක මාව සංසන්දනය කරන්නේ? කොහොමද මම එයාට වඩා හොඳයි කියලා හිතන්නේ? මම එයාට වඩා නරකයි කියලා හිතන්නේ නැත්නම් මම එයාත් එක්ක සමානයි කියලා හිතන්නේ? මේ විදිහට ඉතින් අපි අර මම පාදක කරගෙන පුජ්‍යලයේ කෙනෙක් පාදක කරගෙන මෙතන පාදක කරගෙන කරන මේ මිනුම් ගැනීම නැමැනීම් සියල්ල ඉතින් පොඩ පොඩ දකිමින් ඒවැය තියෙන ශුන්‍ය ස්වභාවයේ අර්ථ ශුන්‍ය ස්වභාවයේ දකිමින් එතුලින් පහළ වෙන යම්කිසි අපි හිතමු දුකක් පීඩාවක් අසහනයක් තේරුම් ගනිමින් තමයි ඉතින් ওই දේවල් මේ අවසන් කරන්න තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දැන් දේශනා කරනවා අහංකාර මමංකාර මානානුසය නහොಂತಿ. දැන් යම්ස කෙනෙක් හොඳට ගැඹුරට විපස්සනා කරගෙන කරගෙන යනකොට එයා තේරුම් ගන්නේ කොහොමද මේ මම හදන්නේ? කොහොමද මේ මගේ කියන හැඟීමක් හදන්නේ? කොහොමද මේ සියලු මිනීම් කරන්නේ? එතකොට මේවා බොහොම සූක්ෂමයි. ඒ නිසා අපිට බොහොම සංසුන් හිතකින් ඒ අපේම හිත කරන ඒ කෙනෙක් හදා ගැනීම, අපේම හිත කරන මමෙක් හදා ගැනීම, අපේම හිත කරන ඒ සංසන්දන කෙනෙක් පුජ්‍යලයක් මූලික කරගෙන තමන්ව ඉහලින් තබා ගැනීම හෝ මැදින් තබා ගැනීම හෝ පහලින් තබා ගැනීම හෝ ඔය කියන මාන්නේ. ඒවා ඉතින් අපි තේරුම් ගන්නයි තියෙන්නේ. ඒ නිසා මමෙක් තාම ඉන්නවා කියන එක ඉතින් පිළිගන්න පුළුවන් කියලා තමයි මටත් කියන්න තියෙන්නේ.
ඔවිතර සාමාන්‍ය ස්වභාවවලදී නේ නමුත් අර ඒ සාමාන්‍ය ඉන්නකොට අර එකපාරටම වෙනස් සීතල නිකන් ජරා ගොඩක් පැහැුණා වගේ ඊ වගේ ස්වභාවයක් එතකොට තමයි අර ගැස් ටිකස්මක්
එන්නේ.
වගේ ආ සාමාන්‍ය එහෙම දෙන්න විදිහක් නෑ නේද කියලා.
ආ මටත් ඉතින් තාම නම් කියන්න බෑ බන්දු ජීව මහත්තයා. මේ මාත් ඉතින් තාම මේ පාරේ යන එක්කෙනෙක් නේ. ඉතින් ඒ නිසා මේ කියන්නේ ඉතින් මෙහෙම කියන්න පුළුවන් අපිට. දැන් උදාහරණයක් වශයෙන් දැන් රහතන් වහන්සේලාගේ ඒ අතීත කතා ප්‍රවෘත්ති ගැන පොඩ්ඩක් සලකලා බලනකොට ඉතින් අපිට කියන්න පුළුවන් එහෙම තිගැස්සීමක් එන්න බැරි බවක් ඉතින් කියන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් බොහොම මරණ මේ මරණය හා සම්බන්ධ මාරාන්තික තර්ජන එල්ල වෙච්ච අවස්ථාවන් වලදීත් උන්වහන්සේලා බොහොම අකම්පිතව වාසය කළා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අර අදිමුත්ත මහරහතන් වහන්සේ දැන් උන්වහන්සේ යනවා වනාන්තරේ. දැන් උන්වහන්සේ වනාන්තරේ යනකොට අහු වෙනවා හොරු කණ්ඩායමකට. දැන් මේ හොරු ඉන්නේ මේ යම්සේ නරබිල්ලක් දෙන්න. ඒගොල්ලෝ මොකද්දෝ නිදානයක් හරන්න ගිහිල්ලා ඉතින් බැලුවාම මේ කාලෙත් ඉතින් අද කාලෙම වගේ තමයි. ඉතින් කොහොම හරි මේ නිදානයක් ගන්න නරබිල්ලක් ඕන වෙලා තියෙනවා. ඉතින් මේ නරබිල්ලට කවුරු හරි අල්ලගෙන තමයි යන්න උමනා වෙලා තියෙන්නේ. ඉතින් එතකොට අහු වෙන්නේ මේ අදිමුත්ත මහරහතන් වහන්සේව. ඉතින් එතකොට මේ අදිමුත්ත මහරහතන් වහන්සේට කිසිම තැති ගැනීමක් ඇති වෙන්නේ නැහැ. කිසිම ඇඟකිලි පොලා යාමක් බලවීමක් ඇති වෙන්නේ නැහැ. උන්වහන්සේ ධර්මයක් දේශනා කරනවා. මේ හොරමුලේ 500ක් හිටියා කියලා කියනවා. ඉතින් කවුද මේ එතන ඉන්න නායක සොරා මූලික කරගෙන ධර්මයක් දේශනා කරනවා. ඉතින් දෙතෙන්ද කියන්නේ මේක නිකන් තින කට්ට සමන් ලෝකම් මේ මේ මුළු ලෝකෙම මට පේන නිකන් තනකොළ දර කෑලි වගේ මේකේ මේ කෙනෙක් පුංජලෙක් මම එක් විදිහට මම දකින්නේ නැහැ. මෙතන තියෙන හුදෙක් සංස්කාර ස්වභාවයක්. ඉතින් ඔබතුමාට කැමති දෙයක් කරන්න කියලා තමයි කියන්නේ. ඉතින් බැලුවල් මට ඉතින් හරි අමුතුම ප්‍රකාශයක්. ඉතින් මේක අහලා ඒ හොර දෙටුවාට නිකන් එයාට තමයි තැති ගැනීමක් ඇති වෙන්නේ. අදිමුත්ත මහරහතන් වහන්සේට නෙමෙයි තැති ගැනීම පහළ වෙන්නේ. ඒ අදිමුත්ත මහරහතන් වහන්සේගේ ධර්ම දේශනාව අහලා හොර දෙටුවාට තමයි තැති ගැනීමක් පහළ වෙන්නේ. මම මේ මොකද්ද කරන්න යන්නේ කියලා. ඉතින් ඒ නිසා බැලුවාම ඉතින් අර උන්වහන්සේට තැති ගැනීම පහළ වෙන්නේ නැහැ කියන අර්ථයෙන්ම දැන් මේ තසාවා, තාවරාවා, අනවශේෂා කියලා එහෙම ඔය අපි භූතාවා සම්භවේ සීවා ඔය විදිහට අපි දේශනා කරන්න ඔය කර්ණීමෙත් සූත්‍රයේදී ඉතින් එතෙන්දි එහෙමත් කියන්නේ දැන් ඒ රහතන් වහන්සේලා පෙන්වන්නේ තාවරා කියලා. තසා කියලා කියන්නේ අනිකුත් ඒ සියලුම තෘෂ්ණාව නිසා තැති ගැනීම වලට ලක් වෙන බිය වැදීම් වලට ලක් වෙන අනිත් සියලුම පිරිස සඳහා යොදන නමක් තමයි මේ තසා කියන වචනය. කියන්නේ අනිත් සියලුම දෙනා රහතන් වහන්සේලා හැරුණකොට අනිකුත් සියලුම දෙනා තැති ගැනීම වල ලක් වෙනවා. ඇති ඇත්තටම තැති ගැනීම කියන එක බය කියන එකත් එක්ක එන්නේ. ඉතින් ඒක ඇත්තටම අනාගාමී මට්ටමින් අවසන් වෙනවා කියලා තමයි අපිට කියන්න තියෙන්නේ ධර්මානුකූලව. ඉතින් කසේ නමුත් ඒ භාවරා කියන මට්ටමේදී ඒ අනාගාමී රහතන් අනාගාමී ආරයන් වහන්සේලා රහතන් වහන්සේලා කියදී අපි දැනට තලකමු. ඉතින් මේ දෙපිරිස හැර අනිත් සියලුම දෙනා තැති ගැනීම වලට ලක් වෙනවා කියලා කියන්න පුළුවන්. ඒක තමයි. ඒ කියන්නේ ඇත්තම දැන් ඕවා හරහා තමයි ඉතින් අපි තියෙන අපේම තියෙන දුර්වලකම් ටික ටික තේරුම් ගන්නෙ. ඒ කියන්නේ යම්සි අද්දකීම් සම්භාරයක් අපිට ලැබෙන්නත් ඕනේ. යම් යම් බාධාවන් එන්නත් ඕනේ. එතකොට තමයි අපේ තියෙන තාම දුර්වලකම් අපිට හඳුන ගන්න පුළුවන්. මොනවාද තාම මගේ හිතේ බලපවත්වන කෙලෙස්? තාමත් මගේ හිත ගිහිලා මොනවාද උපාදාන කරන්නේ? මොන වගේ දුර්වලතාවද මාගාව තාම තියෙන්නේ? කොයි පැත්තෙන්ද තව දියුණු වෙන්න තියෙන්නේ කියලා ඒවා අපි තේරුම් ගන්න නම් ওই වගේ බොහොම අපි හිතට નિરાයාසයෙන් වැඩ කරන්න දිදී එයා කොහොමද වැඩ කරන්න කියලා බලබලා සකස් කරන්න සිද්ධ වෙනවා. හොඳයි. 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 තේරුම් ගන්නයි. හොඳයි.
ඊළඟට අහම් ගැටලුව යෝෂි වන්‍යාරච්චිට ඉදිරිපත් කරන්න පුළුවන්.
පෙරවන් සන්නයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
ස්වාමීන් වහන්සේ මට අද ප්‍රශ්න දෙකක් තියෙනවා වහන්සේගෙන් අහන්න. පළවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් අපි ජීවිතේ ගත කරනකොට රළු සිතිවිලි එනකොට හිතට ඒ කියන්නේ ද්වේෂය, ලෝභය වගේ එනකොට අර හිතේ ස්වභාවය ඉක්මනට වෙනස් වෙලා සිහිය අවදි වෙනවනේ ස්වාමීන් වහන්සේ.
සිහිය ඉදින් අවදි වීම නම් කොහොමද ඉතින් තියෙනවා? වේශිත දෙලෙන්න කියලා නම් දෙයක් නැහැ සිහිය අවදි වෙන්න. ඒ
කියන්නේ දැන් ඒ ස්වභාවයේ ගුරු උපේක්ෂා සහගත ස්වභාවය වෙනස් වුණා කියලා.
ඔව් හොඳයි.
වැඩිපුර දැනෙනවා නම්
හරි. හරි. ඔව්.
සිහිය අවදි වුණාම ඒ සිතුවිලි නැති වෙනවා කියලා
තේරෙනවා.
සතයි ස්වාමීන් වහන්සේ දැන් මේ තත්ත්වය මෙහෙම වඩාගෙන යනකොට දැන් අර සිතේ ස්වභාවයේ අර උපේක්ෂා ස්වභාවය වෙනස් පිටතර වෙනස් වීමක් වෙන්නේ නැති සිතිවිලි වලට සිහිය එන්න
ගන්නවා.
ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට කිව්වොත් දැන් පාන මිනිස්සෙක් වනිනවා බලාගෙන ඉන්නවා. එතකොට දැන් හැබැයි දැන් මිනිස්සෙක් වගේ තමයි මුලින් දැනෙන්නේ. හැබැයි මේක ගැන වැඩියෙන් හිතන්න ගියොත් මේ පිළිමි මිනිස්සෙක්ද ගැලන මිනිස්සෙක්ද ඊට වඩා සිතුවිලි එන්න ගත්තොත් සත්තාරු සිහිය එනවා. එතනින් නැතර වෙනවා. ඊට වැඩියෙන් කරන්න අවස්ථාවක් දෙන්නේ නැහැ වගේ ස්වභාවයක්
එනවා. ඉතින් හොඳයි. නෑ ඉතින් ඕක හොඳද නරකද? ඔව් ඒක තමයි. ඉතින් ඒ කියන්නේ දැන් හිත එක්තරා අන්දමකින් එයාගේ ආරක්ෂාව සපයා ගන්නවා. ඉතින් අපිට ආයේ අලුතෙන් එයාට උගන්වන්න දෙයක් නැහැ. එයා අර ඉස්සර වගේ නම් ඔය මේ පාරමයින මිනිස්ස පාර පනින මිනිස්සයව දැකලා ඉතින් අපි දඟලලා මෙයා හරියට පනීද කියලා බලලා ඉතින් ප්‍රශ්න ගොඩයි. අපි ඉතින් හුඟක් ඉතින් කතන්දර කියනවා. නමුත් දැන් හිතට එහෙම මොනාවක් නැහැ. හිත කැමති යාඩ පාර පයින් ඉඳ දීලා අපි අපේ පාඩුවේ ඉන්න. ඉතින් ඒකට තමයි හිත දැන් පොඩ පොඩ සකස් වෙන්නේ. හිත ටික ටික සූදානම් වෙන්නේ. ඉතින් ඒකට ඉඩ දෙන්නයි තියෙන්නේ. ඒ කියන්නේ හිත එයාගේ පාඩුවේ ඉන්නවා දැන්. එයා කැමති යාගේ නිදහස භුක්ති විඳින්න අනවශ්‍ය විදිහට අනිත් දේවල් වලට සහභාගී වෙන්න යන්නේ නැතුව. ඉතින් එතන එකාතකින් කියනවා නම් එතකොට අර යෝගාවචරයේ එතකොට භුක්ති විඳින්න සහනශීලී ගතියක්. මොකද මේ අනවශ්‍ය දේවල් ඔළුවේ දාගන්න යන්නේ නැහැ. තමන්ගේ පාඩුවේ ඉන්න පුළුවන්, සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. ඉතින් එතකොට අන්නේ සැහැල්ලුව සහනශීලී ස්වභාවය තමයි යෝගාවචරයේ කක් දකින්නේ. ඉතින් ඒක වැරද්දක් නැහැ. එහෙමයි
ස්වාමීනි. දැන් එතකොට ඒ වගේ වෙලාවක දැන් පංච නීවරණයන් සිිතේ නැහැ ස්වාමීනි.
හ්ම්.
හැබැයි මේ සිහිය මේ අවදි වුණේ මෙතන බොහෝ සහගත ස්ත්‍රීලි ඇති වෙන්න ගත හින්දා.
ආ එහෙම.
වේෂම් රාගයක්
නැහැ. ඔව්. එතන ඊටත් මෝහය කියනකොට දැන් මෝහය පැත්තනොත් කියන්න පුළුවන් උත්තරයක් දෙන්න පුළුවන්. නමුත් හිතට තේරෙනවානේ දැන් අර එයා භුක්ති විඳින්දා බොහොම සරල උපේක්ෂාවක්, નિરાයස ගතියක්. නමුත් දැන් ආයෙත් එක හිත පොඩ්ඩක් නීවරණ පැත්තෙන් කියනවනම් උද්දච්චයකට තමයි ගියේ. විසිරීමකට තමයි ගියේ. මේ කොහෙවත් යන දෙයකට දැන් ආයෙත් නිකන් සිතුවිලි පහළ කරගෙන හිත පොඩ්ඩක් විසිරෙන්න අරන්. හිත පොඩ්ඩක් අතීතේට අනාගතයට අවිනිශ්චිත භාවයකට ඔන්න නිකන් යන්න ආරම්භ. පොඩ්ඩක් නිකන් අර තිබිච්ච සාමකාමී ගතිය ඔන්න දැන් පොඩ්ඩක් අහිමි වෙලා. ඉතින් ඒක හිතට දැනෙනවා දැන්. දැන් අපේ හිතේ සංවේදී බව වැඩි වෙන්න අර ගා බරපතල දෙයක් ගැන සංවේදී වෙනවා කියන එක ඉතින් අහන්න දෙයක් නැහැ. නමුත් සියුම් දේවල් ගැනත් දැන් හිතට හොඳ සංවේදී බවක් ඇති වෙනවා. ඉතින් එතකොට එයා ඒකත් අත්හැරලා දාලා ඒ සාමකාමී බව තුළම ඉන්න නැඹුරුවක් දක්වනවා. දැන් හිතන්න මෙහෙම අපිටමු දැන් අපි රෙදි කඩක් අරගෙන ඒක පිරිසිදු කරනවා. ඒක මුලදී බොහොම අපිරිසුදුයි. මොනා හරි ගෑවිලා, දැලි ගෑවිලා, දූවිලි ගෑවිලා, තීන්ත ගෑවිලා තිබිච්ච රෙදි කඩක්. ඉතින් ඕක දැන් ටිකක් පිරිසිදු කරාට පස්සේ හිතන්න ඒකට මොකක් හරි ටිකක් ඊට වඩා ලොකු තීන්ත ගොඩක් දැම්මොත් එහෙම ඒක හොඳට පේනවා. හැබැයි අපිටමු ඒවත් ඔක්කොම තව තව පිරිසිදු කරලා එනකොට පුංචි තීන්ත මේ බිඳුවක් දැම්මත් ඒකත් පේනවා. මොකද එච්චරට දැන් පිරිසුදුයි. ඒ වගේ තමයි අපේ හිතත්, ඒ කියන්නේ එන්න එන්න හිත සංවේදී වෙන්න වෙන්න හිත වැඩි වැඩියෙන් සාමකාමී ගතියක්, නිදහසක්, උපාදාන නොකර සිටීමක් අත්දකින්න ඒ උපාදාන කරන මට්ටම හරේ බර ගතියක් විදිහට, හරිම අසහනකාරී ගතියක් විදිහට, කරදරයක් විදිහට හිතට දැනෙන්න පුළුවන්. ඉතින් ඒකේ වැරද්දක් නැහැ. හොඳයි. ඔව්.
ස්වාමිනවන්ත දැන් අපි මේ පිළිමි ජීවිතය ගත කරනකොට උපේක්ෂා සහගත ස්වභාවයේ හිතදී ආගෙන හිතකට ස්වාමිවහන්ස අපි එච්චර අරමුණ උපාදාන කරගන්න හදන්නේ නැහැනේ. ආයතනයන් හරහා එන අරමුණු ඉතින් අපි මතු පිටින් වගේ බලාගෙන ඉන්නවා. ඒව අල්ලගන්න යන්නේ නැති ස්වභාවයක් තියෙනවානේ.
ඔව්.
දැන් මෙහෙම තියෙනකොට ස්වාමීන් වහන්සේ මේ මේ ආයතනයන් තුලින් පේන ගොඩක්ම ඇස්තිකේ තමයි ස්වාමීන් වහන්සේ පේන මේ දේවල් වල සංඥාවල් වෙනස් වෙන්න ගන්නවා පේනවා.
හ්ම්. සංඥාවල් වෙනස් වෙනවද, සංඥා නොගෙන ඉන්නවද?
මට ඒ සංඥාවල් නැති වෙනව පේන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. වෙනස් වෙනවා තමයි පේන්නේ. කොළවක් තියෙනවනම් ඒක වතුර වගේ වෙනවා.
අහහ.
හැබැයි ඒ වෙලාවට කවුරු හරි ඇවිල්ලා කතා කරොත් හරි නැත්නම් සිටේ මොන හරි හිත ඉන්නකොට හරි එහෙම එතකොට කුකුත් පේන්නේ නැහැ.
මොකද
වෙනස්කම් මොකුත් පේන්නේ නැහැ. එතකොට අර ධන වේ ධන විදිහටම වෙනවා.
හරි.
හැබැයි එහෙම නැති අර උපේක්ෂා සහගත මධ්‍යස්ත සිටෙන් වගේ ඉන්නකොට මොකුත් හිතන්නේ නැතු
එහෙමත් කියන්න පුළුවන්. නැත්නම් දැන් ඔය தත්ත්වය හුඟක් දෙනෙක් විස්තර කරනවා ඔය භංගයක් දක්නවා කියන මට්ටමකට ආවහම, අර අපි අද කතා කරන්නේ නිරෝධානුපස්සනාවක් කියන මට්ටමේදී දේවල් වල නැතිවීම දකින්න තමයි වැඩියෙන් හිතට කුරු කරන්නේ ඇතිවීම දකින්නට වඩා. ඉතින් එයා හැම දෙයකම නැති වෙන ආකාරය දකිමින් වාසය කරනවා. ඉතින් එතකොට ඔය එයාට ඒක භවනා වේදි විතරක් නෙමෙයි, නැත්තම් ඉඳගෙන ඉඳද්දි විතරක් නෙමෙයි, සමහරට නිකන් සැහැල්ලුවෙන් ඉන්නකොටත් ඔන්න සමහරට පේනවා මේ හැම දෙයකම නිකන් නලියන ගතියක්. හැම දෙයක්ම නිකන් නැති වෙලා යන ගතියක්, හැම දෙයක්ම බිඳිලා යන ගතියක් යාට දැනෙන්න පුළුවන්. ඒ වගේ දේවල් යෝගාවචරයෙන් විස්තර කරනවා. ඒ නිසා ඒක ඒ කියන්නේ මේ ඕක තමයි ඉතින් සාමාන්‍යයෙන් තියෙන්නේ වෙන්නේ. නමුත් ඉතින් අපේ ආයතන ඒ තරම් තීව්‍ර නැති නිසා අපිට එච්චර දෙයක් පේන්නේ නැහැ. අපිට එච්චර දෙයක් දැනෙන්නේ නැහැ. අනිත් එක තමයි අපි ඒ පෙනෙන දැනෙන දේවල් වල මතු පිට තියෙන ස්වභාවයට මුලා වෙනවා. අපි තුම අපි දැක්කේ මොකක් හරි චිත්‍රයක් නම් ඒ චිත්‍රයෙන් පෙන්눔 කරන දේ තුල අපි මුලාවටපත් වෙනවා. නමුත් අපිට පුළුවන් නම් ඒ මුලාව නවත්වන්න. ඒතර මෙතන තියෙන නිකන් මේ කුරුටු ගෑම් කීපයක්. මෙතන තියෙන නිකන් හැඩතල කීපයක්, පහට වල මිශ්‍රණයක්. එතකොට තියෙන අන්න විරාගයක්. ඒතර එහෙම දකින්න අන්න මේවැය තියෙන අනිත්‍යත්වය ප්‍රකට වෙනවා. ඒ නිසා අපි තුල උපේක්ෂාව වැඩි වෙන්න අපි දේවල් ග්‍රහණය කරන්නේ නැතිව ඉන්න එතකොට ඒවටම ආවේනික වෙච්ච ඒවායේම ස්වභාවික අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන්න පුළුවන්. ඒක කරදරයක් කරගන්න එපා. හිතට ඒක පේනවා නම් ඒක අවබෝධ කරගෙන සැහැල්ලුවෙන් ඉන්න.
එහෙමයි. දැන් මේ වෙනකොට ස්වාමීන් වහන්සේ මේ සමජාතික සංස්කරණේ වෙච්ච දෙයක් කියලා නිකන් තමන්ටම හේතු ගැනීමක් වගේ. ඒ කියන්නේ මේවා අපි හදාගන්න හැදිච්ච දේවල් කියලා.
හරි.
අදහසක් ඇති වෙනවා. ඉතින් අර එතකොට ඒවා අල්ලගන්න
එන්නේ නැහැ. හරියටම හරි. ඔය ඒක තමයි. දැන් ඒක තමයි දැන් ඇත්තටම මුළු ලෝකෙම තියෙන සංකත ස්වභාවයක්නේ. දැන් අපි අර මං හිතන්නේ මං ඉන්ද්‍රිය භවනා සූත්‍රයේදී කිව්වා මතක් කළා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි අපේ හිතේ තියෙන සරල උපේක්ෂාව අතහැරලා හිත ආයෙත් මොනවා හරි මනාපයක් අමනාපයක් දක්වා ගියොත් බුදුරජාණන් වහන්සේ කියනවා නැවතත් පැමිණෙන්න මේ සරල උපේක්ෂාවටම මේ අලුතෙන් ඇතිවෙච්ච තත්වයේ තියෙන ඒ රළු ඕලාරික තත්වය දකිමි. එහෙම නැත්නම් මේ අලුතෙන් ඇතිවෙච්ච තත්වයේ තියෙන ඒ සංකත ස්වභාවය දකිමි. එහෙමත් නැත්නම් මේ අලුතෙන් ඇතිවෙච්ච තත්වයේ තියෙන පරිසම්පන්න ස්වභාවය දකිමි. ඉතින් එතකොට දැන් මෙතන පෙන්නලා තියෙන සංකත ස්වභාවය. ඒ කියන්නේ අපේ හිතට දැන් වැටහෙනවා මේ දේවල් කොහොමත් සකස් කරලායි තියෙන්නේ. ඔක්කොම නිකන් ගොඩනගලා තියෙන්නේ. එකිනෙකට එකක් පුරුද්දලා තියෙන්නේ. එකිනෙකට එකක් නිකන් මේ අපිටම යන මුරිච්චි දාලා මේ තද කළා සකස් කළා තියෙන්නේ. ඉතින් ඒක භෞතික දේවල් වලටත් සමානයි, අපේ හිත ඇතුලේ තියෙන දේවල් වලටත් සමානයි. හිත ඇතුලේ අපි පළපදියම් කරගෙන ඉන්න දේවල් වලටත් සමානයි. හිත ඇතුලේ පහළ වෙන දේවල් වලටත් සමානයි. ඉතින් එතකොට ඔන්න ඔය සංකත ස්වභාවය දකිනවා නම් ඒක ලිහෙන්න ඕනේ. තවදුරටත් ඒක සංකතයක් වෙන්න බෑ. තවදුරටත් ඒක සකස් වෙලා මොම ඝන සංඥාවකින් ගන්න විදිහක් නැහැ. ඒක නිකන් බොඳ වෙලා දිය වෙලා යන්න ඕනේ. මුත් සංකත tattya අත්දැක්කා. ඒක තේරුම් ගියා. එතකොට ඒක තවදුරටත් සංකතයක් වෙන්නේ නැහැ. ඒ නිසා වරදක් නැහැ යන විදිහ හොඳයි. එහෙමයි ස්වාමීන්
ඒ ගොල්සන් ලොකු හිස් අවකාශයන් නිකම් මේ දුම් පටලයක් වගේ ගොඩ දුරකින් පිහිටන දෙයක් දැක්කා. එහෙම දැක්කහම ඒකට ලං වෙලා බලන්න කියලා හිතුණා. එහෙම ලං වෙන්න බැලුවට එහෙම ලං වෙන්න බෑ. ඒකත් නිකන් අර ලං වෙන්න මිරිගුව වගේ ඈතට යන ගතියක් තමයි තියෙන්නේ. හැබැයි බොහොම නිෂ්කලංක කිසිම දෙයක් නැති සත්‍යයක් තමයි එතනදී දුටුවේ. ඉතින් ඒ වෙලාවේ මට දැනුණා මගේ කයත් නිකන් ගල් ගැහිලා වගේ බොහොම හොලවන්න බැරි මට්ටමක හිටියා කියන එක. ඒ අවස්ථාවල් වගේ දේවල් උපක්ලේශද එහෙම නැත්නම් අපිට එහෙම සිතිවිලි අඩු සිතිවිලි නැති අවස්ථා දකින්න ලැබෙනවද බලන්න.
අනිවාර්යයෙන්ම. ඔව් අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ සිතුවිලි නැති සිතුවිලි අඩු අවස්ථා අනිවාර්යයෙන්ම අත්දකින්න ලැබෙනවා. ඒ අත්දැකීම දැන් බලන්න නැවත නැවත ගන්න. ඕක බැම්ම උපක්ලේශයක් වෙන්නේ නැහැ. කියන උපක්ලේශයක් වෙන්න නම් ගාක් අපි ඒකට ඇලිලා ගැලිලා ඒකම බැඳිලා එහෙම ඉන්න ඕනේ. දැන් ඔය තාම පටන් ගත්ත විතරයි. ඉතින් ඕක උපක්ලේශයක් නෙමෙයි. දැන් ඔය தත්ත්වය වර්ධනය කරන්නයි අවශ්‍ය. කොහොමද මේ සිතුවිලි ග්‍රහණය කරන්නේ නැති සිතුවිලි සමනය වෙච්ච තත්ත්වයකට හිත ගන්නෙ කියලා දැන් උත්සාහවන්ත වෙන්න. එහෙම තත්ත්වයක් ඇති වෙනවා නම් ඒක තව දියුණු කරන්න. දැන් ඒක බාධාවක් කරගන්න එපා, සැක කරන්න යන්න එපා. ඒ සිතුවිලි වලින් නිදහස් වෙච්ච බොහොම ශාන්ත සරල ස්වභාවය දැන් හිතට ප්‍රගුණ කරලා දෙන්න, දියුණු කරලා දෙන්න.
මට ඊට පස්සේ වෙන්නේ ඒක භාවනාවේදී එවක් එවැනිම අවස්ථාවක් තාම අත්දැකෙන්නේ නැහැ. නමුත් ඒක නිකන් මතකයේ තිබිලා සාමාන්‍ය ඉන්න වෙලාවට ඒ වගේ තැනකට යන ගතියක්.
ආ ඒක හොඳයි. ඒක හොඳයි. කිසි ප්‍රශ්නයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් වෙන්නේ භාවනාවේදී අපි දඟලනවා වැඩි. අපි දඟලනවා අරක ගන්න කියලා. ඒක එතකොට ඒක එන්නේ නැහැ. මොකද අපි සංස්කරණ රාශියක් කරනවානේ. ඔය தත්ත්වය අත්දකින්න අපි කරන සංස්කරණ නතර කරන්න ඕනේ. දැන් අපි නිකන් ඉන්නවා කියන්නේ ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් පොඩ්ඩක් ඔහේ ඉන්නවා මේ සරලව. මුකුත් නොකර ඉන්නවා. ඉතින් ඒ කියන්නේ සංස්කරණ අඩු වෙනවා. ඔන්න හිත ස්වභාවිකවම අතෙන්ට යනවා. ඉතින් ඒ නිසා පරයන්කේදීත් බලන්න මුකුත් නොකර ඉන්නේ කොහොමද කියලා. පරයන්කේදීත් බලන්න වෙනත් වචන වලින් කියනනම් භාවනා නොකර ඉන්නේ කොහොමද දැන්. එතකොට අන්න නිකන් ඉන්නවා. අන්න හිත සරල වෙනවා, සැහැල්ලු වෙනවා. අන්න හිත සිතුවිලි වලින් තොරව ශාන්තව ඉන්නවා.
එවැනි
අවස්ථාවක් ඔබවහන්සේ කියලා දෙන අනිශ්චිත ස්වභාවය අන්න හරි. ඔව්. හරියටම හරි. හැබැයි මෙහෙමයි අනිශ්චිත ස්වභාවය කියන වචනය ඒ කියන්නේ බොහොම අපිදමු උත්කෘෂ්ඨ මට්ටමින් ගන්නවා නම් අපිට එතෙන්දී කයේ මාක්වත් විශේෂයෙන් දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ කියනට වඩා උපාදාන කරලා තියෙන්න බෑ. වේදනාවක් වශයෙන් විශේෂයක් උපාදාන කරලා තියෙන්නත් බෑ. ඒ වගේම හිතේත් කිසිම සංස්කාර ධර්මයක් මතුවෙලා ඒවෙන් සංඥා පෙන්눔 කළා එහෙම තියෙන්නේ නැහැ. තියෙන්නත් බෑ. ඒ නිසා එකපාරටම අපිට සර්ව සම්පූර්ණ අනිශ්චිත භාවයක් හම්බ වෙන එකක් නැහැ. නමුත් සාපේක්ෂව හොඳයි. ඊට පස්සේ ඉතින් ඔයක තව තව ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න ඒක තව තව පිරිසුදු වෙයි පිරිසුදු වෙවි යනවා. හොඳයි.
හොඳයි. ඊළඟට හම් ගැටලුව කුලසිරිට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
මම කියන දේ අහනවා කියලා මම ඉතරනවා.
ඔව් ඔව්.
පළමුවෙන්ම සඳහන් කරන්න ඕන වාචිකයේ මේ අලාපන සති සූත්‍රය සුරගෙන කියන දේශනා මාලාව ඉතාම විශිෂ්ට ලෙස පියවරෙන් පියවර ඔබවහන්සේ එක දේශනා කරනවා. අපේ ජීවන හුඟක් ගැටළු සහගත දැන් ඔබවහන්සේගෙන් විවසන්නේ නැතුව වටේ ගොඩේ නිරාකරණය වෙනවා. නමුත් තව තවත් ගැටළු ඇති වෙන්න පුළුවන්. මේවත් අපුවට ඔබවහන්සේට ඉදිරිපත් කරන්න කියලා අපි මම හිතනවා. මගේ ප්‍රශ්නය සාහනංශ දැන් තථාගතයන් වහන්සේගේ ධර්මය ලෝකෝත්තරයි කියන්නේ ඒක අපි මේ ඉන්ද්‍රිය ගෝචර දී ලෝකයේ තුල ජීවත් වෙන ඉන්ද්‍රිය ගෝචර ධර්මයන්ට අසුවන්නේ නැති සිස්ට ඒයි එහාගේ ධර්මයක් තමයි සුවයන් වහන්සේ දේශනා කළේ. මේකල වහන්සේට කරන පිළිතුරක් දීන්නේ වහන්සේට කරන්න පුළුවන්. නමුත් අපි දැකලා තියෙනවා මම අහලා තියෙනවා මම වෛද්‍යලේ විදිහට අපි සමහරවිට හිතනවා මේ විද්‍යාව තුළින් මේ ධර්මය අපිට පුළුවන් ඒ කියන කරුණු විද්‍යාව තුළින් අපිට සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා මම හිතන්නේ. සමුනා විද්‍යාව කියන්නේ මේ ලෝකයේ තුළ අපි අත්විඳින දෙයක්. ඒක ඉන්ද්‍රිය ගෝචර වලට අසු වෙන දෙයක්. ඉතින් තථාගතයන් වහන්සේගේ මේ ලෝකෝත්තර ධර්මය මේ අපි අසුර කරන්නේ මේ අපි ජීවත් වෙන ඉන්ද්‍රිය ගෝචර ධර්මයන්ට එහා මේකත් කොහොමද අපි විද්‍යාවට පළමු තැන දීලා ඒක මේක මෙහෙමයි කියලා මේ අපිට ඔප්පු කරන්න එහෙම පුළුවන්ද? මම හිතන්නේ ඒක අපි මම හිතන විදිහට මම ඉගෙන ගත්ත විද්‍යාව අනුව ඒක මුලාවක් කියලා තමයි සාංගාස මට හිතෙන්නේ. මම කැමතියි ඔබ වහන්සේ මේ පිළිබඳව යමක් ප්‍රකාශ කරනවා.
අතරම ඔක ඉතින් දෙපැත්තටම කියන්න පුළුවන්. يعني විද්‍යාව පැත්තෙන් ඒගොල්ලෝ ඉතින් හුඟක් භෞතිකත්වය අල්ලගෙන භෞතිකත්වයේ පරමාණු මූලද්‍රව්‍ය අල්ලගෙන ඉතින් යන ගමනක් තියෙනවා. බෙද බෙදා යන ගමනක් තියෙනවා. ඉතින් හැබැයි ඒවැයේ ඉතින් ඒගොල්ලෝ කොහොම හරි ඉතින් අල්ල ගන්නවා. මෙන්න මේක තමයි අණුව. මෙන්න මේක තමයි පරමාණුව. මෙන්න මේක තමයි නියුට්‍රෝනය. මේක තමයි ප්‍රෝටෝනය. ඉතින් පස්සේ එන්න ඒකෙත් ඉතින් ඒ තවත් බෙදනවා. ඉතින් එතන ඇත්තටම ඒ බෙදීම කියන එකේ යම්කිසි වාසියක් තියෙන්න පුළුවන්. ඝන සංඥාව දිනු කරගන්න යම්කිසි වාසියක් තියෙන්න පුළුවන්. නමුත් අර බෙදලා අන්තිමට හම්බ වෙන එක ඒක පරමාණුය මේක මෙහෙමයි කියලා යන එක එතනත් ඉතින් අල්ල ගැනීමක් තමයි තියෙන්නේ. දැන් ඔයාලා ලස්සන කතාවක් කියනවා කටුකුරුන් දෙසාම ඉන්නහන්සේ අණුවක් අල්ලගත්තත් කණුවක් අල්ලගත්තත් එතන තියෙන අල්ල ගැනීමක්. ඒ නිසා විද්‍යාඥයෝ අණුවක් අල්ලගෙන දඟලනවා. සාමාන්‍ය මිනිස්සුයෝ කණුවක් අල්ලගෙන දඟලනවා. ඉතින් ඔයගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් අපි මොකක් අල්ලගත්තත් එතන තියෙන අල්ලා ගැනීමක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඊට වඩා මේ නිබ්බිදාවක් පැත්තකට තමයි දේශනා කරන්නේ. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් අපිටම දැන් භෞතික දේවල් ගැන දේශනා කරද්දී රූපස්කන්ධය ගැන දේශනා කරද්දී දැන් අපේ විද්‍යාව පැත්තෙන් ගත්තොත් ඒගොල්ලෝ රූපස්කන්ධය ගැන කියන්න වෙන්නේ ඒගොල්ලෝ කියන අන්දමට නම් කියන්න වෙන්නේ භෞතික දේවල්. අණු පැත්තෙන්, පරමාණු පැත්තෙන්, ග්‍රහලෝක පැත්තෙන්, සෞරග්‍රහ මණ්ඩල පැත්තෙන් ඉතින් ඔය විදිහට ඉතින් හිතා ගන්න බැරි තරම් පරතරක් නොපෙනෙන හිමක් කොනක් නැති මේ බොහොම ඈතකට යන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී උන්වහන්සේ බොහොම සරල මට්ටමක දේශනාවක් කරනවා. මෙතන සතර මහා ධාතුන් පැත්තක්, පටවියාපෝ තේජෝ වායෝ කියන පැත්තක්, ඊටත් එහා ගෙහිලා ඇයි මේ රූප කියලා කියන්නේ? රූප කියලා කියන්නේ රූපතිදීෝ භික්කවේ රූපං අදේත කියලා. මේ මහණෙනි මේවා මේ කැඩෙන බිඳෙන සුළුයි. මේවා රුප්පණයකට ලක් වෙනවා. මේවා වෙන්නා බොහොම දුර්වල දේවල්. අවුවෙනුත් මේක මේ වෙනසකට ලක් වෙනවා. වැස්සෙනුත් මේක පීඩාවකට ලක් වෙනවා. මැස්සෙක්ගෙන් මේක පීඩාවකට ලක් වෙනවා. මදුරුවන්ගෙන් මේක පීඩාවකට ලක් වෙනවා. සර්පෙන්ගෙන් මේක පීඩාවකට ලක් වෙනවා. වැසි සුළං ආදීෙන් මේක පීඩාවට ලක් වෙනවා. සාපිපාස ආදීෙන් මේක පීඩාවට ලක් වෙනවා. කීකේ බුදුරජාණන් වහන්සේ ওই කජ්ජනීය සූත්‍රයේදී එහෙම හරි ලස්සනට මේ රූපස්කන්ධය ඉදිරිපත් කරනවා. මේකේ තියෙන මේ රුප්පණය වීමේ ලක්ෂණය. මෙන්න මේ රූපයේ තියෙන කැඩෙන බිඳෙන සුළු ස්වභාවය. ෂණ බංගුර භාවය. ඒකේ තියෙන දුර්වල ස්වභාවය. ඉතින් මෙන්න මේ බඳු දුර්වල කැඩෙන බිඳෙන සුළු බොහෝ මේ බාහිර තියෙන බාධා වන් වලින් නිරන්තරයෙන් පීඩාවට පීඩණයට ලක් වෙන රූපයක් තමයි තියෙන්නේ. ඉතින් එහෙනම් ඒ දෙන අර්ථකථනයේදී ඇත්තනම අපේ හිත පෙළඹෙන්නේ මේක පිළිබඳව එක්තරා අන්දමක නිබ්බිදාවක් පහළ කරගන්න. කලකිරීමක් පහළ කරගන්න, මේක අගය කරන්න, මේක අල්ලගන්න පැත්තකට වඩා මේක අතහැරලා දමන පැත්තකට තමයි හිත යොමු වෙන්නේ. ඒ නිසා බුද්ධ දේශනාව ඇත්තනම බොහෝ දුරට කියන්නේ මේ දැන් ඒක දේශනාවෙම තියෙනවා. නිබ්බිදාය විරාගාය විරාගය පිණිස නිබ්බිදා පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස දේශනා කරවීමක් තමයි බුදුරජාණන් වහන්සේක තියෙන්නේ. නමුත් ඉතින් විද්‍යාවෙන් හොයන්නේ තියෙන්නේ ඒක නෙමෙයි. විද්‍යාවෙන් හොයන්නේ කොහොමද ඉතින් මේක විකුණලා කීයක් හරි හොයාගන්නේ කියන පැත්තට යන්නේ අන්තිමට. ඒ වගේ පැත්තකුත් තියෙනවා. ඒ නිසා කෙසේ නමුත් ඉතින් විද්‍යාව හරහා බුදුදහමේ යම් සනාත වීමකුත් වෙනවා. නමුත් ඉතින් විද්‍යාව අවශ්‍ය නැහැ බුදුරජාණන් වහන්සේගේ දේශනාව සනාථ කරන්න. ඉතින් එක එක පැති තියෙනවා ඉතින්.
ඒ වගේම ස්වාමීන් වහන්සේ නාව උදාහරණයක් වශයෙන් දැන් ඔය ලෝකේ තියෙන බලගතුම දුරේක්ෂය පිටු හබල් මට මතක විදියට හු මේ වගේ ළමක් තියෙන්නේ. මේ දුරේක්ෂයෙන් ලෝකේ ගොඩාක් ආයත සහ ලෝක දකින්නවා. නමුත් අවසානයේදී මේ මොනවා දැක්කත් අපි අවසානයේදී ඒක අපිට බලන්න වෙන්නේ අපේ ඇස තුලින්.
අන්නහද අන්නහද.
ඔව්. එතකොට මේ ඇස තුලින් බලන දේවල්
ඔව්.
ගැන නෙමෙයි තවරයන් වාසේ දේශනා කෙරුවේ තේහාගිය ධාම සූක්ෂම වාසෙන්තරම් කියන ධාම සූක්ෂම ධර්මතාවයක් තමයි දේශනා කෙරුවේ.
ඔව් ඒක හරි.
ඒක
ඒක හරියට ඇත්තටම දැන් ඒක ඔය මේ ලෝක සූත්‍රයේදී හැම බුදුරජාන් වහන්සේගේ කාරණාව පැහැදිලි කරනවා. ඒ කියන්නේ අපි කොයි තරම් ඈත ගියත් අපිට මේ ඇහැ, රූප, කන, සද්ද, නාසය, ගඳ, සුවඳ, දිව, රස, කය, ස්පර්ශ, මනස, ධර්ම කියන මේ පද්ධතිය ඇතුලේ තමයි අපි ඉන්නේ. එින් එහා යෑමක් නැහැ. එහෙනම්
තමයි
ගාත වාක්‍යයට නිරෝගී බව.
ඊළඟ දහම් ගැටලුව රම්‍යා හේවා ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. අන්මියුට් කරන්න පුළුවන් වෙන්න ඕනේ දැන්.
අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
තිබුණයි.
පෙරවන් සම්මේ.
පොඩි ප්‍රශ්නයක මගේ ප්‍රකාශය පුතා පොඩි ප්‍රශ්නයක් ගහන්න තියෙනවා. ඔබ වහන්සේ මෙල්බර්න් නුවරට මේ අවුරුදු කීපයකට පෙර ආපු දවසේ ඉඳන් අද වෙනතුරු මං හිතන්නේ මම ආනාපාන සති චුද්දේ හතර පහක් වතාවක් ඔබ වහන්සේගෙන් අහලා තියෙනවා. ඒ වගේම ඔබ වහන්සේගේ පොතක් කියවලා තියෙනවා. මට අද පැහැදිලි වුණා දැන් මම හැමදාම තියෙන ප්‍රශ්නයක් තමයි අපි ආනාපාන සති භාවනාව තුළින් භාවනාවේදී ඉතාම හොඳට ඒ වෙන දේවල් අවබෝධ වෙනවා. ඒ අවබෝධ වෙන දේවල් අපේ ප්‍රායෝගික ජීවිතයට යොදාගන්නේ කොහොමද කියලා. නමුත් මට අද මම දන්නේ ඒක හරි අවබෝධයක්ද කියලා මට අද තේරුණා ධම්මානුපස්සනාව තුළින් තමයි අපිට මේක විස්තර කරලා දෙන්නේ කියලා. ඒ කියන්නේ අනිත්‍ය කියන එක, අනිත්‍ය ස්වභාවය කියන එක, උදේවය දකින්න එක, ඒ වගේ දේවල් අපිට ධර්මානුපස්සනාව තුළින් තමයි අවබෝධ වෙන්නේ කියලා. ඉතින් ඒක හරිද ස්වාමීන් වහන්සේ?
ඔව් දැන් මෙහෙමයි. දැන් අතරම සතිප් මේ ආනාපාන සති සූත්‍රයේදී මේ විදිහට තමයි ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මොකද ඒ කියන්නේ කායानुපස්සනා කොටසේදී ඒ තරම්ම විපස්සනාව ගැන ලොකු විස්තරයක් නැහැ. මෙදනානුපස්සනාවෙත් එහෙමයි, චිත්තානුපස්සනාවෙත් නැහැ. හැබැයි දැන් මෙහෙම දැන් නැති වුණාට මොකද? චිත්තානුපස්සනාවේ ඔය විමෝචයන් චිත්තං කියන එක ගන්න විදිහක් නැහැ යම් අවබෝධයක් නොතිබුණා නම්. ඒ නිසා කායानुපස්සනාවේදී නිකන් ආරම්භක යෝගාවචරයක් විදිහට යා වතුරට බහිනවා. අසේ වේදනානුපස්සනාදී තව ටිකක් එයා ඉගෙන ගන්නවා. චිත්තානුපස්සනාව එනකොට යම් අවබෝධයක් ලබනවා. හැබැයි මේ අවබෝධය තවදුරටත් දියුණු කරන්න අවශ්‍යයි. ඒ දියුණු කරන්න උවමනා කරන මේ අවබෝධය තමයි දැන් මේ පස්සනාවක් විපස්සනාව තව තව තීව්‍ර කරමින් ධම්මානුපස්සනාදී දේශනා කරලා තියෙන්නේ. හැබැයි දැන් ඔය දේශනා ක්‍රමය පොඩ්ඩක් වෙනස් සතිපට්ඨානෙදී. සතිපට්ඨාන සූත්‍රය ගත්තොත් එක එක කර්මස්ථානයක ඔය මුළු කටයුත්තම කෙරෙනවා. ඒකයි දැන් තියෙන වෙනස. දැන් සතිපට්ඨානයේදී හිතන්න කායानुපස්සනා ධාතු කර්මස්ථානය කියලා, ධාතු මනසිකාර කොටස කියලා. දැන් එතන මේ මුළු වැඩේම ක්‍රියාත්මක වෙලා තියෙනවා. නිකන් මුලින් ධාතුන්ගේ හඳුන්වා දීමක්, ඊට පස්සේ ධාතුන්ගේ ඇතිවීම නැතිවීම ස්වභාවය තේරුම් ගැනීමක්, ඒ කියන්නේ විපස්සනාවක්. ඊට පස්සේ ඒක යම් පමණකට දියුණු වීම නිසා යාගේ හිතේ ඒ යෝගාවචරයේ හිතේ ඇතිවෙන ඒ අනිශ්චිත භාවයක අනිවාසය කිරීමක්. එතකොට මේ අවස්ථා තුනම බොහෝ නිරූපණය වෙනවා. ඉතින් ඇත්තටම කියනවා නම් දැන් සතිපට්ඨානයේ එක ප්‍රධාන කොටසක් නැත්නම් ඒ සතිපට්ඨානයේ විස්තර කරන තවත් සූත්‍රයක් තමයි විභංග සූත්‍රය කියන්නේ. සතිපට්ඨාන සංයුත්තේ එන ඉතින් ඒකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුලින් තියෙන සතිපට්ඨානේ. ඒ කියන්නේ සිහිය පිහිටුවීම. ඊළඟට තියෙන සතිපට්ඨාන භාවනාව. ඒ කියන්නේ ඔය අනිත්‍යත්වයේ දකිමින් සමුදේවය දකිමින් හොඳට භවනාවක් වශයෙන් විපස්සනාවක් වශයෙන් දියුණු කිරීම. ඊට පස්සේ තියෙන්නේ ඒ දියුණු කරගත්ත தත්වය තුල වාසය කිරීම. ඒක තව තව බහුලීකృత කිරීම. ඒ තුළම ඒකම අපේ ජීවිතේ බවටපත් කර ගැනීම. ඒක තමයි ආරෂ්ඨාංග මාර්ගය කියන්නේ. ආරෂ්ඨාංග මාර්ගයේ වශයෙන් තුන්වෙනි කොටසේ ඉදිරිපත් කරන්නේ අන්න ඒකයි සතිපට්ඨාන භාවනා ගාමිනින්ච පටිපදා කියලා විස්තර කරනවා. එතකොට සතිපට්ඨානය තුළ හැම කර්මස්ථානයකම මේ අවස්ථා තුනම අන්තර්ගත වෙනවා කියන්න පුළුවන්. ආනාපාන සතියේදී ඒකේ පොඩ්ඩක් ඊට වඩා වෙනස් මොහුනුවරකින් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ.
තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මේක නම් මගේ පෞද්ගලික අත්දැකීමක්. ඒක මම හරියට තේරුම් ගත්තද කියලා ඔබ වහන්සේගෙන් අහන්නයි මම මේක අහන්නේ. මේ ළඟදී අපි දැන් මේ කොවිඩ් කාලේ කොහෙවත් යන්නේ නැහැ. නමුත් මේ ළඟදී පවුලේ බොහොම කිට්ටු දරුවෙක්ගේ දෙයකට අපි සහභාගී වුණා. ඉතින් ඒකට ගියේ කිසිම අකමැත්තකින් නෙමෙයි. ඒ ගිහලා අපි සන්තෝෂ වුණා. සන්තෝෂ වෙලා ඉන්නකොට මට කාර් එකට නැග්ග ගමන්ම මට හිතුණා ඒක ඉවරයි කියලා. මම නිකන් සැලසුම් සිසුමක් කෙළුවා වගේ මට දැනුණා. ඊපස්සේ මම හස්බන්ඩ් කිව්වා ඒක ඉවරයි. අපේ මම කැමති නෙමෙයි ස්වාමීන් වහන්සේ. මම එතන ගිහිලා සන්තෝෂු වෙන්නේ නැත්තේත් නෑ. අර නමුත් ඉතින් අපි දැන් වයසත් එක්කම අපි නිකන් උතුරාගෙන සන්තෝෂයක් කිසිම දෙයක නෑ. සාමාන්‍යයෙන් සන්තෝෂු වෙනවා. නම් දැන් සාමාන්‍යයෙන් වෙන කැම්පයකට මම යනකොට මම ටිකක් අවස්ථාවක් වල අර අපි ලක්කාර සිංහල කතාවෙන් කියනවාට යන්නම් වාලි යනවා වගේ ඉස්සෙල්ලා ඉවරුනාම මම බොහොම පොසිටිව් මේ වැඩි ඉඳලා ඉවරුනාම මම ඒක දෙක ඉවරුනි ඉන්නේ මට සැලසීමක් නැද්ද ස්වාමීන් වහන්සේ. ඉතින් මට දැන් හිතෙනවා මම මේ නිරෝධයට දැක්කේ කියලා.
නිරෝධය එහෙම අපිට කියන්නේ සම්මුති වශයෙන් අපිට ඒක නිරෝධයක් කියලා කියන්න පුළුවන්. අර අපි සියුම් මට්ටමක දේවල් වල නිරෝධයක් දකිමින් ඒක අගය කරමින් ඒ නිරුද්ධ වුණාට පස්සේ බොහොම සහනශීලීව වාසය කරමින් ඉන්න පදනමක් ඒ බඳු ස්වභාවයක් හිතේ දියුණු කරනවා නම් ඇත්තටම ඒ ස්වභාවය අපේ අනිකුත් සම්මුති ලෝකෙදිත් නිරූපණය වෙන්න පුළුවන්. ඒ නිසා දේවල් වල අල්ලබදාගෙන ඒවම පටලවගෙන ඒව තුලම নিমগ্ন වෙලා වාසය කරනව වෙනුවට යන්තම් වැඩේ ඉවරයි කියන පැත්තට ඒකත් එහෙනම් යන්තම් ඉවර වුණා කියන පැත්තට දැන් හිත හරි කැමතියි ඉවර වෙලා දැන් ඉත ඉවරයිනේ වැඩේ දැන් ඉත ආයි බලන් කරන්න දෙයක් නැහැ වැඩේ යන්තම් ඉවර වුණා. ඉත ඒක එතකොට හිතට සහනයක් තියෙනවා. දැන් යමක් තියෙනවා නම් ඕක අල්ලගෙන ඒකත් එක්ක පැටලිලා ඒකත් එක්ක ඔට්ටු වෙලා ඉතින් කරදර ගොඩක් තියෙනවා. දැන් ඉත යන්තම් ඔන්න ඒකත් ඉවර වුණා. කෙලින්ින් එතකොට අන්න හිතට විවේකයෙන් ඉන්න
පුළුවන්.
හොඳයි තේරුවන් සන්නයි.
ඊළඟ දහම් ගැටලුව රේණුකා මහත්මිය විසින් කරන්න තියෙනවා.
ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
තේරුවන් සන්නයි අපි හැමෝටම.
ඔව්.
මගේ ගැටලුව ඇත්තටම ඔබ වහන්සේ එදාමට මේ ගැටලුවේ මොල් කොටසට උත්තරේ ලැබුණා. ඒ කියන්නේ මේක හේතු දුන්න උපදේශයේදී يعني ගැටීමකින් හරි ඇලිමකින් හරි හිත වෙනුවෙන් මේක කරනකොට අපි ඒ පුරුද්ද භාවනාව තුළින් ගත්ත පුරුද්ද එදිනදා ජීවිතේ හිත හැකිලිමක් විදිහට ඒ මතත්වයන් එනකොට හිත වෙනුවෙන් වෙන්න උදාන උත්සාහය මම දැන් අගේ කරගෙන යනවා. ඒ උත්සාහයේදී අපේ හැමෝටම හිත හුඟක් තැන්පත් වෙනවා එදිනදා ජීවිතයේ මේ ගැටලු වලට. මේ විදිහට යනකොට අපේ හැමෝටම දැන් මට අන්තිම ලැබලා තියෙන ගැටලුව තමයි දැන් මම රැයට නිදා ගන්න යනකොට ඉස්සරදී මම හුඟක් වෙලාවට ආනාපානසතියට පිට දාලා නිදා ගන්නේ. දැන් හුඟක් වෙලාවට හිතේ නිමිච්ච හිතේ ඉස්භාවයට හිත දාලා මම නිදා ගන්නේ. හුඟක් වෙලාවට අස් දෙක වහගත්ත ගමන් හිතට දැනෙන්නේ ඒ හිතට මනසට දැනෙන්නේ පිස්සිස් ප්‍රමාණ ඉස්භාවය. ඉතින් හැබැයි මට නින්දෙදි ළඟකදී ඉඳලා දැන් දවස් දෙකක් ඉඳලා ගාහම හීන පේන්න පටන් ගන්නවා. අපේ වඳුනේ හීන වල හුඟක් යටින්නේ එක්ක කෙනෙක් මැරෙනවා හරි එක්ක මලගමක් හරි ඒ මරණය සම්බන්ධ යම් කිසි දෙයක් තමයි මගේ හිතේ මම දකින්නේ. ඉතින් මේ වෙලාව මම හැරුණාම ආපහු අර හිත මම ආපහු හිත ගන්නවා මේ නිදහස් තත්ත්වයට. ඒ වුණාට මට හිතෙනවා මම මේ කරන දෙයින් මම මේ එදිනදා ජීවිතේදී ලැබෙන දාක්ෂ්‍ය ඇතුළත හමු වෙන දේවල් වලින් හිත බැහැරව යන්නේ කේ මම කරන දෙයක්ද එහෙම නැත්නම් මේක මේ පිටෙන්ම සිද්ධ වෙන දෙයක්ද මගේ මොකක් හරි මෙතන පටලැවිල්ලක් තියෙනවා කියලා මට හිතුණා. මම මේ පෙට්ටිනිසි මේ මෙහෙම ඊළඟ දකින්න පටන් ගත්තාම ඉතින් එහෙම ඇහැරුණාට පස්සේ ආපහු නිින්ද සෑහෙන වෙලාවක් නිින්ද නොනැන වෙලාවල් තියෙනවා. ඊපස්සේ ඉතින් මම මේ හිත නිදහස්පත්තර දාලා හිටියට නිින්ද එන්නේ නැහැ අපේ හාමුදුරුවෝ. ඉතින් මම හිතුවා මේ තත්ත්වය ගැන ඔබ වහන්සේගෙන් අහන්න මට මම මොකක් හරි කන්ෆියුෂන් එකකට මම ගිහිල්ලා තියෙනවද කියලා දැනගන්න.
හරි නෑ ඇත්තම කරන විදිහ හොඳයි කරන විදිහ නිවැරදි. ඇත්තම මේ කියන්නේ දැන් අපි ටික ටික ඔය නිදහස් ස්වභාවය අත්දකින්න අනිසිත ස්වභාවයක් අත්දකින්න නිදා ගන්න යනකොටත් ඒ తත්වය හිතට හුරු කරගෙන තමයි නිදාගන්න තියෙන්නේ. එහෙම නැතුව ආනාපානෙට හිත දාලා දැන් නිදාගන්න එක සුදුසු නැහැ. එතකොට මෑනියෝ කරනවා වගේ අපි හිත නැවතත් බොහොම සංසුන් කරගන්නවා. නිදහස් කරගන්නවා. උපාදාන කරන්න නැතුව බොහොම සංසුන්ව වාසය කරනවා. වාසය කරලා එහෙම්ම නිදා එහෙම්ම එයාට නිදාගන්න ඉඩ දලස්සනවා. ඉතින් ඒක නිවැරදි. හැබැයි ඉතින් ඒ අතරවානේ නිින්දදී මොකද්ද වෙන්නේ කියන එක ගැන අපිට පාලනයක් නැහැ. එතකොට ඉතින් එයා මොනවා හරි පරණ තියෙන දේවල් ටිකක් එළියට දානවා. මොකද අපේ හිතේ තැම්පත් වෙලා තියෙනවනේ එක එක කුණු කන්දල්, එක එක පරණ සංඥාවල්. ඉතින් ඔවා හිතේ තියෙනවා. ඒවා ඉතින් ආයෙත් එළියට එනවා නිින්දදී. ඉතින් ඒවා ගැන ඒ තරම්ම ප්‍රශ්නයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මොකද අපිට සම්පූර්ණයෙන් තාම සුද්ධ වීමක් වෙලා නැහැ. ටික ටික සුද්ධ වෙවි. ඒ නිසා බහුලීකృత කරන්න ඔය අනිශ්චිත ස්වභාවය බහුලීකృత කරන්න පුළුවන් තරම් ඔය తত্ত্বය නින්දෙදි දකින සිහින ඔය පෙනිද්දෙන් ඒක ඔය ගියදෙන් ඊපස්සේ අනිත් එක තමයි ඇහැරුණාට පස්සේ මගදී ඇහැරුණොත් එහෙම හුඟක් වෙලාවට ඉතින් ඔක මමත් පෞද්ගලිකව අත් දකින ප්‍රශ්නයක් එකපාරට ආය නිදාගත්තර නින්ද යන්නේ ඉතින් ඒක නෙමෙයි කරන්න තියෙන ආයෙත් පොඩ්ඩක් ඕනනම් පුළුවන් නම් එළියට යන්න කියන්නේ ආයෙත් පරිසරයට යන්න ගිහිල්ලා චුට්ටක් එහාට මෙහාට බොහොම සරලව සැහැල්ලුවෙන් එහාට මෙහාට සක්වම් කරන්න ඒ කියන්නේ පරිසරයත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ අර හිතේ තියෙන ආතති ගතිය නැතිලා යනවා. ආයෙත් නිකන් ඈනුමත් දෙකක් ගිහිල්ලා බොහොම සංසුන් වෙලා හිත සැහැල්ලු වෙලා ඒ තත්ත්වය හොඳට සකස් කරලා දෙනවා. ඊට පස්සේ ආයෙත් ගනල්ලා නින්දට දාන්න පුළුවන්. ඒ නිසා ඔය අතරමඟදී ඇහැරුණාම අපි කලබල වෙලා අයියෝ දැන් ඉක්මනටම නිදා ගන්න ඕනේ කියලා නිදා ගන්න ගියාට ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒ වෙනුවට පොඩ්ඩක් සැහැල්ලුවෙන් එළියට එහෙම පුළුවන් නම් යන්න එහෙමයි එහෙම නැත්නම් ගෙදරම ටිකක් නිදහස් තැනකට ඒ කියන්නේ බඩු මූට්ටු අඩු තැනකට ඉඩකඩ තියෙන තැනකට ගිහින චුට්ටක් එහාට මෙහාට සක්මන් කරගෙන හිතට ඒ අර සැහැල්ලු ගතිය දේවල් වලින් නිදහස් වෙච්ච ගතිය ටිකක් හුරු කරලා දීලා ඈනුමත් දෙකක් යන්න දීලා ඊට පස්සේ නිදාගත්තනම් වඩා පහසු වෙයි.
කොහොමකින් අපි හඳුරන්නේ?
හොඳයි හොඳයි. හොඳයි.
ඊළඟ දහම් ගැටලුව ධම්මිකාචාර්යට ඉදිරිපත් කරන්නා අපිට ඇස්සෙන්නේ නැහැ ඔබගේ මයික් එක නම් ඔන් වෙලා තියෙන්නේ කතා කරන්න පුළුවන් ද පොඩ්ඩක් බලන්න
අපි අනිත් කෙනා ගාවට යමු නේද
එහෙමයි ස්වාමීන් වහන්සේ බුද්ධි මහතාට අවස්ථාව ලැබෙන ඔබගේ දහම් ගැටලුව කෙටි ඉදිරිපත් කරන්න ස්වාමීන් වහන්සේ මේ එකක් මගේ භාවනාවේදී ස්වාමීන් වහන්සේ මට අර ඉස්සර හොඳටම ෂාප්ව දැනෙච්ච අර කෙලස් එනකොට ඒක හොඳට ෂාප්ව මේ මෙතන මේ අර මම හැදෙනවා වගේ දේවල් හොඳට ෂාප්ව දැනෙච්ච එක දැන් එච්චර හොඳට දැනෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ඒකට මට නිකන් අර මම කවදාවත් නිකන් අර
සා
බොහොම සාමාන්‍ය
වෙලා වගේ මට දැනෙනවා ස්වාමීන් වහන්සේ කෙනෙක්. හරි. දැන් එතකොට මෙහෙමයි. දැන් සාමාන්‍ය වෙලා දැනෙද්දී කෙලස් තියනවාද කෙලසුත් ගිහිල්ලාද?
දැන් එනේ
වෙනදට ෂාප් දැනෙන එක පොඩ ඈතින් වගේ. හා ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හරි ප්‍රශ්නයක් නැහැ. යන විදිහ හොඳයි. ඉතින් දැන් කෙලස් වෙන්න පුළුවන්, නිකෙලස් වෙන්න පුළුවන්, කොයිවත් තීව්‍රව දැනෙන්නේ නැහැ කියන එකේ වැරද්දක් නැහැ. ඒව නිකන් ටිකක් බොඳ වෙලා ඈතට ගිහිල්ලා තමයි දැනෙන්නේ. හිත ඉන්නවා හැබැයි යාට එනික යාගේ නිදහස් ස්වභාවයක් තුළ යාගේ gedara තුළ නැත්නම් යාගේ කැදැල්ල තුළ හිත ඉන්නවා. එයාට වැඩක් නැහැ දැන් මේ අර එන දේවල් ওই තරම් තීක්ෂණව දකින්න. මේක දිගපළන මනින්න දැන් හිතට උවමනාවක් නැහැ. හිතට දැන් ඒවා නිකන් එපා වෙලා තියෙන්නේ. කිසි වැරද්දක් නැහැ. හරි ස්වාමීන්
වහන්සේ දැන් මම වෙනදට ඕනාට වැඩිය මේ මගේ මේ අවධානය යොමු කරන්නේ මම දැක්කොත් සමහර කරලා මම එච්චර වැඩි සමානේ ඉග්නෝ කරලා වගේ ඉන්නේ.
හරි.
නමුත් දැන් දැක්කා කියන එක පොඩක් වැඩිපුර දැනෙනවා. මේ මම වෙනදට මේ අවධානය යොමු කරන්නේ නැති දෙයක් මට එතකොට දැක්කා වගේ හැඟීමක් ඇති වුණා. එතකොට මට හිතුණා මේ මම මේ භාවනාවක් කෙනෙක් නෙමෙයි මෙහෙම මේ දැන් වැඩිපුර මේක දැනෙන්නේ ඇයි ඒකයි තමයි මට ගැටලුව
හරි ඕකෙන්දි දැනෙනවා වෙන්න පුළුවන් හිත ඒකත් එක කතන්දරයකට ගොතනවද?
එහෙම කොහොමවත් මට ටිකක් අඩුයි නිසා වින්හන්ස.
හා එහෙනම් කමක් නැහැ. ඒ කියන්නේ දැනෙන්න පුළුවන්, පෙනෙන්න පුළුවන් අපේ අපිට සංවේදී බව තියෙනවා. නමුත් හිත ඒක අල්ලගෙන කතන්දර ගොතන් නැත්තම් ප්‍රපංච කරන්නේ නැත්තම් වරදක් නැහැ. හිතේ අර අපි කලින් මතක් කළා වගේ තිගැස්මක් පහළ වීමත් අඩු නම් ඒකත් හොඳයි. හැබැයි සංවේදී නිසා ලොකු තිගැස්මක් පහළ වෙනවා නම් හිතේ එහෙමනම් තව කොහොමද ඉතින් අපිට තව හැදෙන්න තියෙනවා. ඉතින් යන විදිහේ නරකක් නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ.
භාවනාවක්
කලින්ම දැක්ක නෝමල් වගේ ස්කතිය අනිවාර්යෙන් එතෙන්ට එනවා ඒකේ වැරද්දක් නැහැ. කොහොමත් අපේ මුල දැන් ඔය தත්තේට එන ඔය தත්ත කියන්නේ දැන් කවුරුත් හුඟක් දෙනෙක් දැන් මෙතන කතා කළේ මුලදී අපි භාවනාවක් කරනවා ඒක අපි බැහැලා කරනවා තදින් කරනවා ඒක අපි උනන්දුවෙන් උත්සාහයෙන් උවමනාවෙන් සතිය පවත්වමින් වම දකුණ කියලා ආස්වාස ප්‍රසවාස කියලා ඉතින් සෑහෙන්න දැඟලිල්ලක් දඟලලා තමයි කරන්නේ. එහෙම තමයි අපි කවුරුත් වැඩේ කරන්නේ. හැබැයි ටික ටික මගදී යනකොට තින් දැන් එච්චර දඟලන්න ඕනේ නැහැ. සාමාන්‍ය විදිහට වැඩේ යනවා. ඉතින් එතකොට අන්න උපේක්ෂාවෙන් වැඩේ සිද්ධ වෙනවා. ඉතින් එතකොට අර දැන් එක්තරා අන්දමක ඉන්ද්‍රිය සමතාවයක් කොන්න දැන් ඇති වෙනවා. ඉතින් ඒකයි තද දියුණු මට්ටම. ඊට පස්සේ තවත් එහාට යනකොට ආයතනින් කරන්න දෙයක් නැහැ. දැන් තියෙන්නේ හිත ගිහින් අල්ල ගත්තොත් අතහරින්නයි තියෙන්නේ. හිත ගිහින් උපාදාන කළොත් අන්න බේර ගන්නයි තියෙන්නේ. ඉතින් එතකොට ආයෙත් නිකන් අර මුකුත් නොකර ඉන්න වගේ තත්යකට එන්නේ. ආයෙත් නිකන් භාවනාවක් කරේ නෑ නේද? දැන් මේ ආයි මං අර පරණ තත්ත්වය වගේ නේද ඉන්නේ කියලා තින් අපේ හිත එහෙම ප්‍රශ්න ගන්න පුළුවන්. හැබැයි ආපිට පොඩ්ඩක් තේරුම් ගන්න හිත කිසිවක් උපාදාන කරලා නැත්තම්. ඇතුලේ කතාවක් නැත්තම්. ප්‍රපංච කරන්නේ නැත්තම්. හිතේ ආතතියක් ගොඩනැගිලා නැත්තම්. හිතේ තියෙනවා නම් බොහොම සහනශීලී සාමකාමී ගතියක්. ඒ කියන්නේ අපි වෙනත් තත්ත්වයක ඉන්නේ. අර කලින් හිටිය හැමදේම අල්ලගෙන බදාගෙන කෑ ගහගෙන අඬාගෙන කතන්දර ගොතාගෙන සිහින ලෝකවල අතරමං වෙලා හිටිය මට්ටම නෙමෙයි ඊට වඩා හාත්පසින්ම වෙනස් මට්ටමක්. හැබැයි බොහොම සැහැල්ලුවෙන් ඉන්නවා සරලව ඉන්නවා ලොකුවට භාවනා කරනවා කියලා දඟලන මට්ටමක් නැහැ.
එහෙම ශායනාට
ඉච්චටි හාත්පසින්ම
වෙනස් මට්ටමක් තමයි ඕක. ඔව් එහෙමයි සංජානසාවි පුංචි කාලේ තියා වගේ එකක් තමයි තියෙන්නේ.
හොඳයි.
එතකොට ස්වාමීන් වහන්සේ තවදුරටත් දැන් අපිට අහුව පොඩක් දර යන්න තියෙනවා. ඒක තවදුරටත් භාවනා කරනකොට ඒක කොහොමද එතකොට කරන්නේ ස්වාමීන් වහන්සේ?
ඒක තමයි අද දේශනාවේදීත් ඒවා ගැන තමයි අපි තවදුරටත් සාකච්ඡා කළේ. අපි ඊළඟ දේශනාවේදීත් ඒවා තමයි තවත් සාකච්ඡා කරන්න තියෙන්නේ කොහොමද ඉතින් මේවා තව තව දියුණු කරන්න කියලා. ඒ නිසා තව සතියක් ඉවසන්න කියලා ආරාධනා කරනවා.
ඒක
තමයි. ඔබ
අන්තිමේ
බංගේ ගැන කතා කරානේ ධාතු ලක්ෂණ අන්තිමේ කෙනෙක් කියන. ඔව්. එතකොට ස්වාමීන් වහන්සේ වේදනාන පස්සනාව චිත්තාන පස්සනාව කරහා යන්නේ කෙනෙක්.
වෙන්න
පුළුවන්. දකින්නේ නැතිවීම කියන පැත්ත අත්දකින්න කෙනෙක් ඒක රූප කර්මස්ථානයකින් අත්දකින්නත් පුළුවන් වේදනාවකින් අත්දකින්නත් පුළුවන් චිත්තාන පස්සනාවකදී අත්දකින්නත් පුළුවන්. යාර නැති වෙන පක්ෂය නැතිවීම නිරුද්ධ වීම තමයි ටිකක් මේ ප්‍රධාන කොට බලන්නේ. ඒක ඕන පැත්තකින් යාට වෙන්න පුළුවන්.
හොඳයි.
තේරුවන් සන්නයි.
සම්නිකාචාර්යතුමනි මහත්මියට දැන් ඇහෙනවද
ස්වාමීන් වහන්සේ? ඔව් ඇහෙනවා.
ස්වාමීන් වහන්සේ ඔබට තෙරුවන් සරණයි.
හා
ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ උපදෙස් අනුව මේ සෙමින් භාවනා කරගෙන යන කෙනෙක්.
හා
මේ ස්වාමීන් වහන්සේ මම වැඩිපුර සක්මන් භාවනාවත් ටිකක් පරයන්ග භාවනාවත් මේ දවස්වල වැඩමින් ඉන්නවා. සක්මන් භාවනාවේදී මම gedara සයිල් කොළුවේ කරන්නේ. මට දැන් මේක කරගෙන යද්දි ස්වාමීන් වහන්සේ සීතලත් පදගතියත් වැඩියෙන් දැනෙන්නේ. ඒක
නිකන් ඒකාකාරී
කියලා
දැනෙනවා
නේ. සමහර
වෙලාවට නිදිමත ගැටේ හොත් දැනෙනවා නේ මේ සක්මන් කරද්දී. හරි. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. යන විදිය හොඳයි. කලබල වෙන්න එපා. ඒ කියන්නේ අපි එහාට යනකොට අර දැන් මුලදී තිබිච්ච වගේ ඒ වෙන්වෙන් වශයෙන් පේන ගතිය අඩු වෙලා ඔය වගේ ඒකාකාරී ගතියකට එනවා. ඒ කියන්නේ දැන් මුලදී නම් වෙන්වෙන් වශයෙන් ඔක්කොම තේරුණා දැනුණා මේ ඒවා පොඩ පොඩ අඩු වෙලා දැන් නිකන් ඒකාකාරී. දැන් නිකන් හැමදාම දකපු දෙයම තමයි පේන්නේ. හැබැයි ඒවා ඒ දැන් කරන්න තියෙන එකම දේ භාවනාව දිගට කරන එක විතරයි කරන්න තියෙන්නේ. ලොකු ප්‍රබෝධයක් එහෙම නැත්නම් ලොකු කලින් වගේ මහා ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. මේ ඒ වෙනුවට දැන් තියෙන්නේ නිකන් ඔය කරගෙන යන විදිහට නිකන් දිනචරියාව කරන්න. ඒ කියන්නේ දැන් ඉස්සෙල්ලා තමන් මේ අපි හිතමු පැය 3ක් භාවනා කරා නම් ඒ පැය 3 දෙකට කරන්න. එච්චරයි අවශ්‍ය වෙන්නේ. ලොකු දෙයක් බල ඒ කියන්නේ ඔව් ඒ කියන්නේ ලොකු නැහැ ආලෝක සංඥාවක් එන්න පුළුවන් ආනාපාන සතිය දිනු කරනකොට ඒ බඳු ආලෝක සංඥාවක් දිනු වෙන්න පුළුවන් වැඩෙන්න පුළුවන් ඉතින් ඒ හින්දා ඒක කරදරයක් කරගන්න එපා ඒ ආලෝක සංඥාවක් එනවා නම් ඒක ආපු දෙන් අපිට තියෙන්නේ ඒක එහෙ තියෙද්දි ආනාපානේ බලන්නයි තියෙන්නේ ආනාපානේම විස්තර හොයන්න මේක උණුසුම්ද මේක සිසිල්ද මේක මුලද මැදද අගද කියලා ඒ පැත්ත පොඩ්ඩක් දිනු කරන්න එතකොට ඕක තිබුණයි කියලා වර්ධනයක් වෙන එකක් නැහැ අනිත් එක එළියේ දැන් මෑනියන්ට හුඟක්ම එළියේ ඔය කටයුත්ත කරද්දී ඕක එනවා නම් ඒක ටිකක් හුඟා දීප්තිමත් වැඩි නම් ඇතුළට ගිහිල්ලා භාවනා කරන්න ඇතම් කෙනෙකුට ඕක හුඟා දීප්තිමත් වැඩි එතකොට ටිකක් කරදරයි ඇතුලේ භාවනා කරන්න ඒතෙන්දී ටිකක් ඕනේ නම් පොඩ්ඩක් නිකන් අඳුරු ස්ථානයක් තෝරගන්න ඒතෙන්දී ආලෝකය ඒ තරම් එන්නේ නැහැ එහෙම ඒ කියන්නේ ඕක දුර්වල යනවා. ඕක ටිකක් අඳුර වෙන තත්යකට නැත්තම් දීප්තිමත් බව අඩු වෙනවා ඒ වගේ තැනක කරොත්.
එහෙමයි ස්වාමීන් වහන්සේ තේරුවන්
සරලයි. හොඳයි. හොඳයි.
ඊළඟ දහම් ගැටලුව අශෝක මහතාට ඉස්පත් කරන්න
පුළුවන්.
තුනවන්
සරලයි ස්වාමීන් වහන්සේ. මේ වැඩසටහන් වලට හුඟක් දීලා තියෙනවා කොට දවස්පහක්. මගේ ගැටලුව ඉහත ඇසු ප්‍රශ්නයක් සම්බන්ධවයි. අභිත්‍ය චිත උපේක්ෂාවෙන් තැන්පත්ව සිටින විට අභිත්‍ය කැඩුණු කෑලි විදිහට දකින්නයි කියලා කිව්වේක මහත්මිය. එන්නේ සම්බන්ධවයි මට ප්‍රශ්නේ. එහෙම අපි දකින්නකොට ස්වාමීන් වහන්සේ මේ අපිට පිළිඹු වෙන්නේ රූපය ඇති අනිමිත්‍ය ස්වභාවය, රූපන ස්වභාවය එකෙක්මතු කර දෙමත්ද?
එහෙම කියන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ ඒකේ රූපවල තියෙන කොයි රූපේත් තියෙන අනිත්‍ය ස්වභාවය තේරුම් යෑමක් කියලා කියන්න පුළුවන්.
නැත්නම් මේවා මේ ඇසට කියන විදිහට නේ පරිතරන්නේ රූපය කැවිලා ඒවා කිරණ සමූහයක්නේ ඒ රූප චක්කු ප්‍රසාදයෙන් හින්දා හටගත් ඒ සමූහය අපි අර සමුතිය නිසා සමූහයක් විදිහට විස්තිය දකින්නවාද ඒ
නැ සම්මුතිය නිසා සමූහය එකක් විදිහට දකින්නේ ඒ කියන්නේ අපේ තියෙන අවිද්‍යාව නිසා අපිට සමූහය සමූහයක් වශයෙන් පේන්නේ නැහැ. අපි සමූහය ඝණයක් වශයෙන්, ඒකකයක් වශයෙන්, එකක් වශයෙන් දකින්නේ. නමුත් අපේ විපස්සනාව දිනු වෙන්න ඒ ඒකය, ඒ ඒකකය නැත්නම් ඒ ඝණය බිඳිලා ගිහිල්ලා දැන් ඝණය සමූහයක් වශයෙන් දකිනවා. ඒ කියන්නේ ඝන සංඥාව අයින් වෙලා රාශි සංඥාවක් පහළ වෙනවා. ඒතර ඔය රාශියෙත් එක එක කුඩා කුඩා ස්වභාවයේ නැතිවීමක් දකිනවා නම් අන්න එතනට භංගයක් කියලා කියන්න පුළුවන්. අලුතෙන් කරන්න දෙයක් නැහැ. ඒක දකින්න විතරයි තියෙන්නේ. විදර්ශනා කරනවා කියලා අලුතෙන් අපි ඒකේද අනිත්‍යයි කියනම නෙමෙයි වැදගත් වෙන්නේ. අපි බොහොම සංසුන්ව ඒ අත්දැකීම විඳ ගන්නයි අවශ්‍ය වෙන්නේ. හිතට ඒ தත්ත්වය හොඳට තේරුම් ගන්න ඉඩ දෙන්නයි තියෙන්නේ. හිතට පෙන්눔 කරලා දෙනවා මේ පේන දේ මොහොතකින් මොහොතක් පාසා නැතිලා යනවා. මොහොතක් පාසා නැතිලා යනවා කියන ඒ පාඩම හිතට ඉගෙන ගන්න අවස්ථාව සලස්සලා දෙන්නයි
තියෙන්නේ.
හොඳයි. තේරුවන් සරණයි. අපි අවසාන ප්‍රශ්නයට යමු වෙනවා එහෙමනම්.
ජීවන්
හරි
මේ මම ඉදිස්සන මේක සම්බන්ධ වෙලා තියෙනවා සන්නහංශ මේ දැන් මම ආනාපානෙ කරගෙන යනකොට ආනාපානෙ සිවුම් වෙලා මේ ආනාපානෙ නොදෙන යනවා ඊට පස්සේ කායත් ක්‍රමක්‍රමෙන් නොදෙන ගිහිල්ලා සිතුවිලිත් නැතර වෙනවා මේ සන්නහංශ අනුසුද්ධ භාවයේ විනාඩි 40ක් වගේ දැන් ඉන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා ඔබ වහන්සේට උපදෙස් දුන්නා එහෙම ඉන්නකොට මේ සමාධිය ගැඹුරු සමාධියක් යන්නේපා මේ සැහැල්ලු කරන්න කියලා එහෙම ඉන්නකොට ස්වාමීන් වහන්සේ නැවත ටික ටික සිටිවිලි එනවා ඒවටින් එනවා යනවා කියන එක එනවා ඒ වගේම ඒවා නැති වී යනවා ඒවට මේ අනුග්‍රහයක් දක්වන්නේ ස්වාමීන් වහන්සේ මෙහෙම තමයි භාවනා කරගෙන යන්නේ සමහරක්ලාට ධර්ම කරුණු සමහරක්ලාට මේ වෙලාවේ වැටෙන වෙලාවලු තියෙනවා සමහරවිට තවදුරටත් අර භාවනාව කරගෙන යන්න يعني මේ වෙලාවේ බොහොම අර සැහැල්ලුවෙන් ඉන්නවා ඉතින් මට තවදුරටත් භාවනා කරගෙන යන්න ඔබ වහන්සේගේ උපදේශයක් බලාපොරොත්තු වෙනවා
හරි මම ඇත්තටම දැන් ඔව් ඒක තමයි දැන් විශේෂයෙන් කරන්න දෙයක් නැහැ ඕකම ප්‍රගුණ කරන්නයි තියෙන්නේ ඒ කියන්නේ දැන් මේ ක්‍රමයේ වශයෙන් වෙනසක් කරන්න දෙයක් නැහැ ක්‍රමයේ වශයෙන් වෙනසක් කරන්න දෙයක් නැහැ. ඔය දේ තව තව බහුලීකృత වෙන්න දෙන්න. තව තව බහුලීකృత වෙන්න දෙන්න ඕකම තව ප්‍රගුණ කරන්නයි තියෙන්නේ. වෙනසක් කරන්න ඕම නැහැ.
සල්ුතනේ මම කියන එක නිකන් නැහැ කියන එක වගේ ඒ වගේ දේවලුත් තේරෙන වෙලාවට
හොඳයි හොඳයි.
පිටිවල ඉන්න ගන්නකොට හිතෙනවා ආයි මේ මම කියන කෙනා එනවා නේද කියලා වගේ දේවල්
හිතෙනවා. කමක් නැහැ. එන්න දිදි අතහරින්න. එන්න දිදි ඒක තේරුම් ගන්න මේවා ඇවිල්ලා ඉන්න එන ඒවා නෙමෙයි. මේවා ඇවිල්ලා යන්න එන ඒවා. ඒ නිසා අපි තමයි මේගොල්ලන්ට තේපැන් සංග්‍රහ පවත්වලා ඉන්න තලස්සන්නේ. ඒ නිසා තේපැන් සංග්‍රහ පවත්වන එක නැවැත්තුවා නම් අපිට පුළුවන් ඒගොල්ලන්ට යන්න දෙන්න. ඒ නිසා ඒවා අපිට, ඒ කියන්නේ ඕව හරහාමයි අපි ඒක තේරුම් ගන්නෙ. දැන් ওই ටික ඔය අත්දැකීම ලැබුණේ නැත්තම් අපිට ඕක තේරෙන්නේ නැහැ. ඒ නිසා ඔය වෙන්න දෙනකොට අන්න අපි ඉගෙන ගන්නවා දැන් කොහොමද මේකත් එක්ක කටයුතු කරන්නේ? මේකත් එක්ක වාසය කරන්නේ කොහොමද? මේවා යන්න ඉඩ දෙන්නේ කොහොමද? කියලා ඒක තේරුම් ගන්නකොට අන්න ඒක යන්න අපිට ඉඩ සලස්සන්න පුළුවන්. ඒ අනුව මේකේ අනිත්‍යත්වයක් තේරුම් ගන්නත් පුළුවන්. ඒ නිසා කරගෙන යන විදිහ හොඳයි.
හොඳයි.
තේරුවන් සරණයි. හොඳයි පින්වත්. එහෙමනම් අදත් අපි පැය දෙකක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ සහ ධර්ම දේශනාවක් සවන් දීමේ නිරත වුණා. මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝක වාසීන් සමග බෙදා හදාගමු. එත්තාවතාචාදී ගාථා සජ්ජහනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.